Honorable Rauf Hakim, you have 9 minutes.
Garu Mulas, Apinyoja Kark Sabapatumani, Mirate, me Darunu, Artika, Prutpataketa, Vatithiana, me Avasta Vidi, Mema Gatalu Heth Kotagena, Diludukama Durali Masandaha, Aumakiri Masandaha, සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් හැටියට මේ අස්වැසුම වැඩපිළිවෙල හඳුනා දෙමින් අපේ ශේමසිංහ රාජ්‍ය අමාත්‍යතුමන් උදේවරුවේ දීර්ඝ විග්‍රහයක් කළා. අත වශයෙන්ම කාණ්ඩ හතරකට බෙදමින් විවිධාකාරයේ මුදල් ප්‍රතිලාභ ඔවුන්ට බැංකු ගිණුම හරහා බැර කිරීමට මේ ක්‍රියාදාමයෙන් ඉඩ සැලසෙනවා. ඉතින් මේකේ ප්‍රතිලාභීන් තෝරා ගැනීම පිළිබඳව දැන් මාස ගණනක් තිස්සේ සංගණනය, ඒ වගේම අවශ්‍ය වූ තොරතුරු ඒ නිර්ණායකයන් පිළිබඳවත් සාකච්ඡා වුණා. ඒ වගේම විශේෂයෙන්ම මේ ප්‍රතිලාභීන් අතරට ගුණ නොවූ අය තමන්ට අවශ්‍ය නම් අභ්‍යාචනා මණ්ඩලයකුත් පත් කළ තියෙන බවත් අපට පෙනී යනවා. විශේෂයෙන්ම අපි කවුරුත් අවධානය යොමු කරපු කාරණාවක් තමයි කලින් තිබූ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල් වගේ නොව මේ වැඩපිළිවෙල විශේෂයෙන්ම අපි වැටී තියෙන මේ දරුණු ආර්ථික ප්‍රතිපාතයත් එක්ක විශේෂයෙන්ම ලෝක මූල්‍ය සංවිධානය මේ පිළිබඳව අවධානමින් බැලී සිටින මොහොතක අපිට සිදුවෙනවා නිර්දේශපාලනීකරණය කරලා මේ සිදුවීම කරන්න. ඒ පිළිබඳව ඇමැත්තුමත් නොයෙකුත් සහතික අපිට ලබා දීලා තිබෙනවා. ඉතින් එහෙම තිබියදී මම මොහොතුමත් මේ උතුරු පළාත නියෝජනය කරන මන්ත්‍රීතුමෙක් හැටියට අපි දකිනවා. මොකද දිළිඳුකම එක පැත්තකින් තියද්දී විශේෂයෙන්ම දිළිඳුකමට හේතුවක් කියලා අපි දැක්කොත් තමන්ට අවශ්‍ය වූ ඉඩකඩම් නැත්තම් තමන් ගොවිතැනක් කරගන්න නැත්තම් තමන්ට ගෙවල් සාදා ගැනීමට තියෙන ඉඩකඩම් පවා නැතිව ඉන්න පවුල් සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව යුද්ධයෙන් පසුව නොයෙකුත් හිරිහැරවලට උතුරු නැගෙනහිර වැසෙන ජනතාව පත් වුණා කියන එක ඔබතුමා දන්නා කාරණයක්. විශේෂයෙන්ම මම මේ පිළිබඳව අද ද්‍රවිඩ භාෂාවේ පත්‍රයක වීරකේසරි පත්‍රයේ ඔබතුමත් මේ ජනාධිපතිතුමාගේ මේ සංවාදයට සහභාගී වුණායි කියලා මම හිතනවා. காணி அபகரிப்புகளை உடனடியாக நிறுத்துங்கள். தமிழ் தரப்பினருடனான பேச்சுவார்த்தையில் ஜனாதிபதி பணிப்புரை. இது மிக முக்கியமான ஒரு விஷயம். தொடர்ந்தும் இந்த காணி அபகரிப்புகள் இந்த நாட்டிலே மக்களுடைய வாழ்வாதாரத்தை சீர்குலைப்பதன் மூலம் அவர்களை வறுமை கோட்டுக்குள் தொடர்ந்தும் தள்ளுகிற அவர்களுடைய இயல்பு வாழ்க்கையை பாதிக்கிற பல விஷயங்களுக்கு காரணமாக இருந்திருக்கிறது. தொடர்ந்தும் இந்த விஷயங்கள் நடந்து கொண்டு வருகிறது. அதே போல அதற்கு கீழே இருக்கிற இன்னொரு செய்தியை நான் உங்களுக்கு வாசித்து காட்ட வேண்டும். இன்று ஆளும் தரப்பில் இருக்கிறாரோ அல்லது ஆளும் தரப்பில் இருந்து விலகி தானும் ஒரு எதிர்க்கட்சி தரப்பினர் என்று சொல்லிக் கொண்டிருக்கிறாரோ தெரியாது. இப்படி ஒரு பாராளுமன்ற உறுப்பினர் சொல்லியிருக்கிறார், இலங்கை சிங்கள பௌத்த நாடு, இதனை சகலரும் ஏற்க வேண்டும். சியாமிக்காய வழிபாட்டை கூட்டமைப்பு தடுத்தால் பாரிய அழிவு ஏற்படும். சரத் வீரசேகர எச்சரிக்கை. முன்னாள் அமைச்சர் சரத் வீரசேகர இந்த எச்சரிக்கையை விடுக்கிறார். இது எப்படியான எச்சரிக்கை? சாமானியமான எச்சரிக்கை அல்ல. இப்படியான ஒரு பெரியொரு அனர்த்தத்தை நீங்கள் சந்திக்க வேண்டி ஏற்படும் என்றொரு ஒரு அச்சுறுத்தலை இவர் விடுக்கிறார். மிக தர்ஜனாத்மக தன்வீமாக மெதுமா கரலத்தி பினோம். மிகம தயாக் சிதுவுனானாங்க. විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවේවි කියන තර්ජනයක් කරනවා. කවුද මේ? අපේ ජාතික ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණ කාරක සභාවේ සභාපති. එතකොට කොහෙද තියෙන්නේ මේ මේ ඒ ඒ ඒ සභාපතිකමට අවශ්‍ය වූ පරිණතභාවය? ඒ වගේම නම්‍යශීලීත්ව, මේ වගේ මන්ත්‍රීවරුන් හරහා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? இது உண்மையிலே மிகவும் கவலைக்குரிய விஷயம். என்னை பொறுத்த மட்டிலே இப்படி அந்த பிரதேசங்களை ஒரு பௌத்தமயமாக்கல் என்ற போர்வையில் இவர்கள் செய்து கொண்டு போகின்ற இந்த இந்த சித்து விளையாட்டினால் இந்த நாட்டிலே இருக்கின்ற இனப்பிரச்சனை இன்னும் இன்னும் படுமோசமாக பாதிக்கப்படப் போகிறது. கடந்த சில நாட்களாக எனக்கு திருகோணமலையின் வெள்ளை மணல் பிரதேசத்தில் இருந்து அங்கிருக்கிற குடாக்கரை பிரதேசம் நகரமும் சூழலும் பிரதேச செயலக பிரிவுக்குள்ளே வருகிற பாரிய நிலப்பரப்பொன்றினை விமானப்படையினர் கிட்டத்தட்ட 900 ஏக்கர் நிலப்பரப்பினை விமானப்படையினர் சுவீகரித்துக் கொள்வதற்கான முயற்சி நடக்கிறது. இந்த பிரதேசம், இந்த வெள்ளைமன பிரதேசத்தில் இருக்கிற சாதாரண அந்த பிரதேசத்து குடிமக்கள் ஒரு பகுதியில் அவர்களுடைய வீடுகள் வசிவிடங்கள் இருக்கத்தக்கதாக, மறுபுறத்திலே கடல், இந்த கடலுக்கும் வீடுகளுக்கும் இடையில இருக்கிற இந்த நிலப்பரப்பு அத்தனையும், இது குறிப்பாக மாபல் பீச்சிலே இருந்து கருமலையூற்று வரையிலான மிக பாரிய பிரதேசம், அத்தனையும் விமானப்படை பாதுகாப்பு தேவைகளுக்காக நாங்கள் சுவீகரிக்கிறோம் என்று சொல்லிக்கொண்டு ஏற்கனவே துறைமுக அதிகார சபைக்கு இருந்த பிரதேசம் இதை இப்படி ஒரு வர்த்தமானி அறிவித்தலின் மூலம் சுவீகரிக்க போனால் அவர்களுடைய நோக்கம் உண்மையில் எனக்கு கேள்விப்படுகின்ற மாதிரி இதை எடுத்து இன்னும் இன்னும் உல்லாச பயணிகளுக்கான வேறு முதலீடுகளுக்கான வசதிகளை செய்து கொடுப்பதற்காக அதை ஒரு விற்பனை பண்டமாக மக்களுடைய வாழ்வாதாரத்துக்கு குந்தகமாக குறுக்காக நின்று கொண்டு அங்கிருக்கிற கரவலை பாடுகள் பல இருக்கின்றன. அந்த கரவலை இழுத்து அதன் மூலம் தங்களுடைய வாழ்வாதாரத்தை கவனிக்கிற மீனவர்கள் வாழுகிற பிரதேசம் அங்கு போக முடியாதவாறு இதை கடந்த காலங்களில் செய்தார்கள். இப்பொழுதும் இப்படி பாரிய நிலப்பரப்புகளை சுவீகரிக்கிற நிலவரம் குறித்து நாங்கள் ஜனாதிபதியின் கவனத்துக்கு கொண்டு வர விரும்புகிறோம். இதற்கு முன்பும் இதே பிரச்சனை அரிசிமலை பிரதேசத்தில் ஏற்பட்ட போதும் ஜனாதிபதி எங்களுக்கு உறுதியளித்திருந்தார். கிட்டத்தட்ட 2000 ஏக்கர் காணிகள் எப்பொழுதும் அந்த சுவீகரிப்பு சம்பந்தமான வர்த்தமான வெளி வருகிறது என்றால் இந்த மக்கள் போராட்டம் நடந்த கடந்த வருடம் June 20 இட்டு அந்த வர்த்தமான அறிவித்தல் வந்திருக்கு. 2000 ஏக்கர் காணி அரிசிமலை பிரதேசத்தில் சூழ இருக்கின்ற பிரதேசங்களை மக்களுடைய வதிவிடங்கள் உட்பட கையகப்படுத்துகின்ற அந்த வர்த்தமான அறிவித்தல் வந்திருந்தது. நான் மிகவும் சந்தோஷப்படுகிறேன். ஜனாதிபதி இங்க தெளிவாக சொல்கிறார் அந்த சந்திப்பின் போது, இப்படி 2000 ஏக்கர் கணக்கில் தேவையில்லை, தேவையினால் ஒரு 200 ஏக்கர் எடுத்தாலும் போதும், இறுதியில் பார்க்க போனால் 100 ஏக்கர் தான் தேரும், அது போதும் அவர்களுக்கு என்று சொல்லுகிற அளவுக்கு இருக்கிறார். என்ன அந்த இடத்தை அபகரிக்க வருகிற போது இந்த தொல்பொருள் திணைக்கள அதிகாரிகளுடன் அமைச்சர் பாதுகாப்பு படையைச் சேர்ந்த அதிகாரிகளும் சேர்ந்து வருகிறார்கள். எப்படி மதத்தலைவர்களுக்கு இப்படி அமைச்சர்களின் பாதுகாப்பு பிரிவு MSD பிரிவினரும் துப்பாக்கியோடு அங்கு போகிறார்கள். இப்படியான அநியாயம் வடகிழக்கு பிரதேசங்களே நடப்பதற்கு இடம் கொடுத்தால் தொடர்ந்தும் இந்த இனப்பிரச்சினை தீர்வதற்கான இந்த நல்லிணக்க முயற்சிகளுக்கு என்ன நடக்கும்? சர்வதேசத்துக்கு முன்னாலே இன்னும் பிரச்சனையாக இருக்கின்ற ஜெனீவாவிலே இன்னும் மக்கள் உரிமைகளை மனித உரிமைகளை பாதிக்கின்ற விஷயங்களை தொடர்ந்தும் இந்த அரசாங்கம் செய்து வருகிறது என்ற குற்றச்சாட்டுகளுக்கு மத்தியில் இவ்வாறு தொடர்ந்தும் காணிகளை அபகரிக்கின்ற நிலவரம் தொடர்ந்தால் நாங்கள் எடுக்கின்ற இந்த நல்ல முயற்சிகளின் மூலம் இந்த நாட்டிலே வறுமை கோட்டுக்கு கீழ் இருப்பவர்களை அவர்களை இயல்பு வாழ்க்கைக்கு கொண்டு வருவதற்கு அவர்களுடைய வாழ்வாதாரத்தை மேம்படுத்துவதற்கு எடுக்கின்ற நடவடிக்கைகளில் பூரண பலனை யாரும் அனுபவிக்க முடியாத நிலைமை ஏற்படும் என்பதை கூறி என்னுடைய உரையை நிறைவு செய்கிறேன். நன்றி.
ஹானரபிள் சஞ்சீவ எதிர்மான, யூ ஹேவ் 13 மினிட்ஸ்.
ஸ்துதி நியோஜக ஆரக்க சபா சபாபத்துவமினி. அதாபி மே පාර්ලිමේන්තුවේ ඉතාම වැදගත් සංවාදයක ඉන්නේ කාලබීලා දරුවන්ට උගන්නලා ලෙඩක් දුකක් ඇදුනාම බේතක් හේතක් කරගෙන සැනසිල්ලේ ජීවත්වීම කියන අවම වුමනාවන් කීපය තනියෙන් සම්පාදනය කරගන්න බැරිවෙන පුද්ගලයන්සා පවුල් පිළිබඳව සංවාදයක්. මේ සංවාදයට බොහොම සත්භාවයෙන් අපි එකතු වෙන්නේ. අපි මේ උත්සාහ දරන්නේ එකතකින් පශ්චාත් වසංගත සමයක ආර්ථික මුහුණුවරක් සඳහා උත්තර හොයන්න. ලංකාවේ මේ මොහොතේ ආර්ථික ප්‍රශ්නය පිළිබඳව අපිට තියෙන දේශපාලන අර්ථකථන. සමහරු කියනවා ලංකාවේ ඩොලර් ටික උගන්ඩාගෙන ඉල්ලා මේ ප්‍රශ්න ඇති වුණා කියලා. කවුරු හරි ජාතික ධනය හොරාකාල මේ ප්‍රශ්න ඇති වුණා කියලා සමහරු කියනවා. මේ සියලු විකෘති දේශපාලන පැහැදිලි කිරීම වලට වඩා ඉතාම නිශ්චිත තැනකින් අපිට තේරුම් ගන්න තියෙනවා කොවිඩ් වසංගතය විසින් ලෝකේ පුරා හැම රටකම හැම සමාජයකම මිනිස්සුන්ගේ සැලකිය යුතු ප්‍රමාණයකින් රැකියා සහ ආදායම් අහිමිවීම පිළිබඳ ප්‍රශ්නයක් අපි දැක්කා. මේ ප්‍රශ්නේ වැඩිපුරම බලපෑවේ අවිධිමත් රැකියා ක්ෂේත්‍රයන්ට. අපේ ගමේ ජනවහරෙන් කිව්වොත් එදා වේලා ආදායම් හොයාගන්න සාමාන්‍ය දෛනික රස්සාවක් කරපු මිනිස්සු මේ ප්‍රශ්නේ පළවෙනි බරපතලම ගොදුර බවට පත් වුණා. ඊට එහා ගිහිල්ලා දැන් මගේ දිස්ත්‍රික්කයේ වගේ ගත්තොත් කොවිඩ් ව්‍යසන හේතුවෙන් ඇදවැටෙන සංචාරක කර්මාන්තය නිසා ලක්ෂ 3-4ක ඉතාම සුවපහසු ජීවිතයක් තිබුණු ජනයා දිලින්දන් බවට පත් වෙනවා මේ ප්‍රශ්නේ ප්‍රතිඵලයක් විදිහට. තුන්වන ලෝකේ රටවල් 930 ගණන් වල ඉඳලා දුප්පත්කමට සුභසාධන සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරලා සමාජ සංවර්ධන ප්‍රවේශයක් නිර්මාණය කරන්න උත්සාහ කළා. අපිත් හාල්පොත දුන්නා, ප්‍රේමදාස මහත්තයා ජනසවිය දුන්නා, චන්ද්‍රිකා මැඩම් ඇවිල්ලා සමෘද්ධිය දුන්නා සහ අදත් අපි දෙමින් ඉන්නවා. ඒ වගේම මේ මොහොතට අනන්‍ය තත්ත්වයන් සැලකිල්ලට අරගෙන වර්තමාන ජනාධිපතිතුමත් අපේ ආණ්ඩුවත් මේ පවතින මොහොතට කිසියම් ආකාරයක සහයෝගයක් ඒ ජනයා වෙනුවෙන් ලබා දෙන්නයි අපි මේ උත්සාහය දරන්නේ. මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි, අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන්. අපි ඒ විශ්වාසයෙන් සහ සද්භාවයෙන් මේ වැඩපිළිවෙලට සීලු දෙනාගේ සහාය දේශපාලන පක්ෂ ભેදයකින් තොරව අපේක්ෂා කරනවා. මං එතනට එන්න පුළුවන් කියලා කියන්නේ අපි මීට වඩා බරපතල දුප්පත්කම් සහිත සමාජයකින් අත්මිදුණු ජාතියක්. 18 සීවසේ මැද ඉඳලා 19 මැද අග වෙනකන් අතීතයේ අධ්‍යයනය කළොත් මේවට මහබැංගු වාර්තා නැහැ. නමුත් මේ රටේ ඇතැම් ලේඛනගත සාහිත්‍ය ප්‍රකාශනයන් තුල අපිට තේරුම් ගන්න පුළුවන් ලංකාවේ ජන සමාජය 18 සීවසේ මැද ඉඳලා 19 සීවස අග වෙනකන්. දැන් මේ හැමතැනකම අපි දැක්කා බරපතල දුප්පත්කම්, විශේෂයෙන් ආහාර අහේනිය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්, විශේෂයෙන් සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව බරපතල ප්‍රශ්නයක්, ඒ වගේම පස සහ ජලය හේතුවෙන් බෝ වෙන වසංගත පිළිබඳව ප්‍රශ්න. මෙන්න මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයන්ගෙන් අපි අත්මිදුණු ජාතියක්. නිදහසෙන් පස්සේ නූතන ශ්‍රී ලංකාව නිර්මාණය වෙද්දිත්, ඒ වගේම නිදහසට පෙර සුද්දගේ ආණ්ඩු කාලෙත් අපේ මිනිස්සුන්ගේ දුප්පත්කම් වලට බලපාපු හේතු තිබුණා. ඉඩම් හිමියන්ගේ සූරාකෑම් තිබුණා. සුද්දගේ කාලය සහින් පස්සෙත් ඇතැම් නිලධාරීන්ගෙන් මේ සූරාකෑමේ යම් කොටසක් සිද්ධ වුණා. මම කියන්නේ මේ නූතන පරිපාලන සේවය ගැන නෙවෙයි මම මේ කියන්නේ. සුද්දගේ කාලේ නිලධාරීන් කියලා කියන්නේ එයා ඉල්ලන හැමදේම ගමේ මිනිහා දෙන්න ඕන වගේ තත්ත්වයක් තිබුණේ. ඒ වගේම වෙළඳුන්ගේ සූරාකෑමට ලක් වුණා. මේ තත්ත්වයන්ගෙන් අත්මිදලා තමයි අපි සමාජයක් විදියට මේ ඉස්සරහට එන්නේ. අතීතයේ එදා ඉඩම් හිමියා සහ ඒ අය ළඟ රස්සාව කරන මිනිස්සුන්ගේ ජීවිත අතර ඉතාම සංකීර්ණ බරපතල පරාසයක් දකින්නට ලැබුණා. අපි විවිධ ආණ්ඩු විදිහට මේ රටේ දිළිඳු සහන සේවාවන් රසක් ක්‍රියාත්මක කළා. ඒ වගේ සාර්ථක භාවයන් රසක් තිබෙනවා. ඒ වගේම බරපතල සාර්ථක භාවයන් තිබෙනවා. දුප්පත්කමින් අත්මිදීම පිළිබඳව වන අවබෝධය අපේ මිනිස්සුන්ට මදි. ඒක තමයි මම ප්‍රායෝගිකව බිම්මට්ටමේදී තේරුම් ගන්න යථාර්ථය. අපි මේක කියනවා මේ මිනිස්සුන්ට ඌමනාවක් නැහැ කියලා. ඒ මිනිස්සුන්ට උනන්දුවක් නැහැ. ඒ අය කම්මැලි. මේ මිනිස්සු හදන්න බෑ. නමුත් ඒ සියල්ලට මම දකින පොදු හේතුව තමයි දරිද්‍රතාවෙන් අත්මිදීමට අදාළ අවබෝධයයි මේ මිනිස්සුන්ට නැත්තේ. ඉතින් මේක මූල්‍යමය ප්‍රතිපාදනයකින් පමණක් එළියට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අපි මීට පෙර මේ රටේ සමාජ සුබසාධන කාර්යභාරයන්ට මැදිහත් වෙන රාජ්‍ය ආයතන මුණගැහිච්ච හැම මොහොතකම කිව්ව එක තමයි මේ ජනයා, මේ පවුල්, මේ පුද්ගලයන් මේ දරිද්‍රතා රේඛාවෙන් එහාට අරගෙන යාම වෙනුවෙන් එකී අවබෝධය සමාජගත කළ යුතුව තිබෙනවා. ඒ කියන්නේ සමහර තැන්වල අපි දකිනවා ගම ඇතුළෙම මේ චෝදනාව තියෙනවා. සමෘද්ධිය ලබා ගැනීම වෙනුවෙන් සිය කැමැත්තෙන් මිනිස්සු දුප්පත් වෙච්ච තැන් තියෙනවා. ඒ නිසා මේ තත්වයන් පිළිබඳව විද්‍යාත්මක ඇහැකින් බලන්න ඕන. ඒ වගේම සමෘද්ධිය පිළිබඳව කතා කළ නිසා 994 මෙපිට මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාලා 94 හදපු පොදු ජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවේ චන්ද්‍රිකා මැතිනියගේ ව්‍යාපෘතියක් විදිහට ඒ ආණ්ඩු ව්‍යාපෘතියක් විදිහට ආපු සමෘද්ධි ව්‍යාපාරය මේ රටේ දිලිඳු සහන ව්‍යාපෘති ඉතිහාසයේ යම් තීරණාත්මක සංදිස්ථානයක්. මේ වැඩපිළිවෙල තුලදීත් අපි විශ්වාස කරනවා මේ සමෘද්ධි ව්‍යාපාරයට අවශ්‍ය ඒ තත්ත්වයන්ද ලබා දෙමින් මේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක වීමේ වැදගත්කමක්. ඒ කියන්නේ ඒ නොසලකා හැරීමකින් තොරව ඒ අය අවුරුදු 30කට ආසන්න කාලයක් මේ ශේෂ්ත්‍රය තුල ලබා දුන්න සහයෝගයට අපේ කිසියම් ආකාරයක ඉහළ කෘතවේදීත්වයක් අවශ්‍යයි කියලා මං කල්පනා කරනවා. කරු සභාපතිතුමනි, මට තව වැදගත් කාරණයක් කියන්න තියෙනවා. දැන් දරිද්‍රතාවය න්‍යායාත්මකව විවිධ වර්ගීකරණයන්ට ලක් කරලා තියෙනවා ලෝකය. අපි ග්‍රාමීය දරිද්‍රතාවයක් කතා කරනවා, අපි නාගරික දරිද්‍රතාවයක් කතා කරනවා, ඒ වගේම ඒ දරිද්‍රතාවයේ ඇතුලේ සදාචාරමය දුප්පත්කම්, ඒ වගේම සෞඛ්‍යමය තත්ත්වයන් සම්බන්ධයෙන් තියෙන දුප්පත්කම්, මේ වගේ දුප්පත්කම් වර්ගීකරණයක් අපි දකිනවා. මම දන්නේ නැහැ මම මේ කියන්න හදන වර්ගයේ මොන කැටගරියකට අයිති වේවිද කියලා. අපේ ගම්වල ගරු සභාපතිතුමනි, මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගෙදර තරුණ දරුවෝ, අපි කියමුක ඒ අය විවාහක පවුලක්, වෙනම පවුලක්, ඒ තරුණ යුවලට ඒ අයගේ දරුවන්ද සමග සැනසිල්ල ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක්, ඒ සඳහා වන ආදායම් උත්පාදන මාර්ගයක් ඒ අයට තියෙනවා. ඒ ගෙදරම ඉන්නවා අම්මයි තාත්තයි, වැඩිහිටි අම්මයි තාත්තයි. එක වහලක් යට දරුවට රස්සාවක් තියෙනවා. ඒක හොඳ රස්සාවක් කියමුක, වාහනයකින් එයා රස්සාවට යන්නේ, හොඳට ඇඳ පැළඳගෙන උදේට වැඩට යනවා පුතා. ඒ ගෙදර ඉන්නවා අම්මයි තාත්තයි, වයෝවෘද වැඩිහිටි අම්මයි තාත්තයි. මෙන්න මේ දෙන්නගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් අපි අඳුනගෙන තියෙනවා ප්‍රායෝගිකව. මේක හැමතැනම නැහැ. හැබැයි සමහර තැන්වල තියෙනවා. ඇත්තටම අර දරුවන්ට මේ දෙමව්පියන්ට කන්න බොන්න දීලා බේත් හෙත් ටික අරගෙන දීලා රැකබලා ගැනීම පිළිබඳ සාධාරණ නොහැකියාවක් තියෙන්න පුළුවන්. සමහර අය තමන්ගේ ඒක හෘද සාක්ෂි පිළිබඳව, තමන්ගේ අධ්‍යාත්මික පරිසරය පිළිබඳ ප්‍රශ්නයක්. අනිත් එක, හැකියාව තිබියදීත් අර වැඩිහිටි මව්පියන් රැකබලා නොගැනීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් අපි ළඟට මහජන දිනවල එනවා වැඩිහිටි අම්මලා සහ තාත්තලා. මේක මේ පදිංචි ඉඩම නිවස පිළිබඳව පවා ප්‍රශ්නයක්. සමහර වෙලාවට අපි මුණ ගැහෙන වැඩිහිටි අම්මලා තාත්තලා එනවා, මන්ත්‍රීතුමා අනේ පුතේ අපිට ඉඩමක් දෙන්න, ගෙයක් නෑ ඉන්න. ඇයි නැන්දේ, ඔය ඉන්නගේ ඒක පුතාගේ. දැන් අපිට මතුපිට එලියෙන් බැලුවාම ප්‍රශ්නයක් පේන්නේ නෑ. අපිට හිතෙන්නේ ඒ අය තමන්ගේ දූ දරුවෝ එක්ක සැනසිල්ලේ ගෙදර ඇති කියලා. හැබැයි ප්‍රශ්නේ මීට වඩා වෙනස්. මම යෝජනා කරන්නේ මෙන්න මේ සංවේදී සැඟවුණු ප්‍රශ්නේ දිහා අලුත් විදිහකට බලමු කියලා. හේතුව තමයි මේ වැඩිහිටි දෙමව්පියෝ, ඒ වගේම ඒ පවුල්වල සමහර තැන්වල ඉන්නවා අවිවාහක වැඩිහිටියෝ. තමන්ව රැකබලා ගන්න නිශ්චිත නෛතික අයිතිකාරයෙක් කොහොමත් නැහැ, සදාචාර අයිතිකාරයෙකුත් නැහැ. අපි කොහොමද මෙන්න මේ දුප්පත්කමට උත්තර හොයන්නේ? අපි දැන් කරන මේ සමීක්ෂණ ඇතුලේ අපි මෙන්න මේ ප්‍රශ්නය පිළිබඳව උපරිමයෙන් යම් හඳුනා ගැනීමක් කරන්න උත්සාහ දරලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නය පිළිබඳව නිවැරදි නිසි අවබෝධයක් තියෙනවාද කියන කාරණාව මට පෞද්ගලිකව තාමත් ගැටලුවක්. ඒ වගේම අපේ ආණ්ඩුව දැඩිව උත්සාහ කරනවා සහ දැඩිව ක්‍රියාත්මක වෙනවා. ඉතාම දැඩි විනිවිද භාවයකින් මේ දිලිඳු සහන ව්‍යාපෘතිය මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ විනිවිද භාවයට සියලු පාර්ශ්වයන් උදව් දිය යුතුයි. අපි මේ වැඩපිළිවෙල කරන්නේ ගිය පාර මහ ඡන්දෙදී කාටද ඡන්දෙ ගැහුවේ, කාටද මනාප දුන්නේ කියන එක දිහා බලලා නෙවෙයි. පවුල එල්.ටී.ටී.ට සම්බන්ධ වෙලා හිටියත් කමක් නැහැ. ඒ අයට දරිද්‍රතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ රාජ්‍ය සුබසාධන ක්‍රියාවලියේ ඒ අයට රැකවරණයක් ලැබිය යුතුමයි. ඒ වගේම මේ මා පෙර සඳහන් කරපු මේ සියලු ජනයාට දිලිඳුකමින් අවසානාත්මකව අත්මිදීම සඳහා වන මග පෙන්විය යුතුමයි. ඒ වගේම මේ ලබා දෙන සහනාධාරවලට යම්කිසි අවසානයක් එක්සිට් පොයින්ට් එකක් පෙන්වන්න ඕන. ඒක දැක්කොත් තමයි අපි මේකෙන් අත්මිදීම සඳහා වන අවබෝධය ලබා ගැනීම අපි පටන් ගන්න. ඒ නිසා ඒ යෝජනාවත් බොහොම ගෞරවයෙන් කරමින් මේ වැඩපිළිවෙලට ලෝක මට්ටමින් ලැබෙන ජාත්‍යන්තර සහයෝගයටත් ස්තුති කරමින්, ඒ වගේම මේ සඳහා මැදිහත්ව කටයුතු කරන ගරු ජනාධිපතිතුමන්ටත්, ඒ වගේම මුදල් අමාත්‍යංශයේ කටයුතු කරන අපේ ශ්‍යාන් සේමසිංහ ගරු රාජ්‍ය අමාත්‍යතුමා, රංජිත් සේමලාපිටිය ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු දේශපාලන නායකත්වයටත් සියලු නිලධාරී සමූහයටත් මම පෞද්ගලිකව මගේ ගෞරවය පුද කරනවා.
Thank you. Honorable Eran Wickremesinghe, you have 8 minutes.
ස්තුති. මුලසුන අරුණ මන්ත්‍රීතුමනි, අපි අද හුඟක් සන්තෝෂ වෙනවා අපි පාර්ලිමේන්තුවට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණීම ගැන. අපි රටේ අනාගතය දැන් අද අපි වාද විවාද කරන්නේ විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ගැනයි. දුප්පත්කම නැති කරන්න අපේ නායකයෝ ඉස්සර ඉඳලම හාල් පොතක් දුන්නා, 68ක් දුන්නා, දිලිඳු සහන කූපන් එකක් දුන්නා, ජනසවිය දුන්නා, සමෘද්ධිය දෙනවා, දැන් අලුතෙන් අස්වැසුම දෙන්න හදනවා. සමෘද්ධිය කළේ ඇත්තටම දිලිඳුකම ස්මාර්ට් කළා, ස්මාර්ට්ම කළා. ඒක කිසිම විද්‍යාත්මක පදනමක් නැති තැනටම තල්ලු කළා. ගමේ ඡන්ද ටික ඝන තැනටම ඒක ආවා. දැන් සමෘද්ධිය දත් එකතු කරන්නේ සමෘද්ධි නියාමක හරහා. එතකොට ඒක පුද්ගලයාගේ අවංකකම මත රඳා පවතිනවා දත් එකතු කරන්න ගිහාම. ඒකයි අපි ඒකට කියන්නේ දේශපාලන ක්‍රමයක් කියලා කියන්නේ. ඒකේ අපිට පේනවා මේ විද්‍යාත්මකව හොයාගෙන තිනවා හයස් ඩෙසයිල් එකේ 98%කට නොලැබෙන අතරේදී ලෝස් ඩෙසයිල් එකේ අඩුම ආදායම ලබන ඒ කොට්ටාසේ 40%කට විතරයි ලැබෙන්නේ. ලැබෙන්න ඕන අයගේ 40%කට විතරයි. ඉතින් අපි මෙතන තර්ක කරන්නේ මෙතන වෙනසක් වෙන්න ඕනේ කියන එකයි මම තර්ක කරන්නේ. අපිට මෙතන පුද්ගල අනුබද්ධ ක්‍රමවේදයක් නෙමෙයි, අපිට ඕනේ සිස්ටම් චේන්ජ් එකක්. අපිට ඕනේ ක්‍රමවේදය වෙනස් කිරීම එකක් ඕනේ. පාරෙන් පාරට ගිහිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා එක එකනාගේ දිහා බලලා, එකේ මූණ දිහා බලලා, නිවස දිහා බලලා, වාහනේ දිහා බලලා, ඇඳගෙන ඉන්න විදිය දිහා බලලා මෙයා සුදුසුද නැද්ද, ඊට පස්සේ අහන්න කාටද ඡන්දේ දැම්මේ. ඔය ක්‍රමවේදයෙන් අපි අයින් වෙන්න ඕනේ. විද්‍යාත්මක පදනමක් තිබිය යුතුයි. ඒක එතන තමයි, ඒක තමයි අපේ තියෙන තර්කය. සමෘද්ධි බෙදා දීමේදී මුළු සමාජයේ බෙදන අයට නියාමකයන්ට මුළු සමාජ වියදමෙන් 22%ක් දැනටම වියදම් වෙනවා. දැන් මේක අස්වැස්ම ඔන්ලයින් කළා කියලා මේ මම කියන මේ ක්‍රමවේදයේ ලොකු වෙනසක් වෙලා නැහැ කියනවා. ක්‍රමවේද වෙනසක් නැහැ. ඔන්ලයින් කළා කියලා, ටෙලිෆෝන් එක පාවිච්චි කළා කියලා තෝරා ගැනීම තියෙනවා නම් තෝරා ගැනීම, ඒක විද්‍යාත්මක වෙනවද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම වෙන දෙයක්. විදුලි බිල ගෙවනකොට, දැන් විදුලි බිල ගෙවන්න යනවනේ කට්ටිය, විදුලි බිල ගෙවනකොට සමාජ දීමනාව එතනින්ම දෙනවා නම් නිලධාරින් එක කිසිම ගනුදෙනුවක් නැහැ සමාජ දීමනාව ලබා ගන්නට ගිහාම. තව කලමනාකාරීකත් ඕනේ නැහැ. ඇයි තාක්ෂණික විදියට මේක සිදුවේගෙන යනවා. එතකොට මම අහන්න කැමති ප්‍රශ්නේ මේකයි. දැන් මේක ගෙවන ගමන්ම සමෘද්ධියක් ගෙවාගෙන යනවද කියලා. ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා සමෘද්ධිය ගෙවුවේ නැත්නම් 28,000කගේ රැකියාවල් වලට මොනවද වෙන්නේ කියලා. දැන් මේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභකේ යෝජනා ක්‍රමය ජූලි මාසේ ඉඳන් ක්‍රියාත්මක කරනවා කියලා කියනවා. දැන් මේක තෝරගෙන තියෙන්නේ මානයන් 6කින්. එකක් ඇවිල්ලා අධ්‍යාපන මට්ටම, සෞඛ්‍ය, ආර්ථික මට්ටම, වත්කම්, නිවාස තත්ත්වය, පවුල් ජන විකාශනය. ඔය එක් එක් දර්ශන වලින් තමයි දිළිඳුතාවය හඳුනාගෙන තියෙන්නේ. ආයතනපත් ප්‍රමාණය දැනට ලක්ෂ 37ක් ලැබිලා තිනවා. එතකොට ඒගොල්ලෝ හොයලා බලනවා මේකේ තුලදී මේ ආයතනපත් යොමු කළ තැනත්තන්ගේ ඔහුගේ හෝ ඇයගේ කලත්‍රය යැපෙන දරුවන් ඉන්නවද? වෙනත් අයගෙන් යැපෙනවද ආදායමට?
ඔනරබල් ඉරාන් වික්‍රමත් මන්තුමා, දැන් ඔබතුමා මේ ක්‍රමවේදය පිළිබඳ විවේචනයක් එල්ල කරනවා. එකක් තමයි මේ ක්‍රමවේදය ඔබතුමාලාත් හොඳටම දන්නවා, ඔබතුමාලාගේ රජයේ තියෙන කාලෙත් මේ සකස් කරපු ක්‍රමවේදය. දැන් මේ ක්‍රමවේදය තෝරා ගැනීමේ බලයලත් නිලධාරීන් බවට පත් වෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්. දැන් ඔබතුමා අපිට යෝජනාවක් දෙන්න දිස්ත්‍රික් ලේකම් දැන් සමස්ත විපක්ෂයම ප්‍රකාශ කරේ දිස්ත්‍රික් ලේකම්වරුන්ම විශ්වාස නැහැ, ප්‍රාදේශීය ලේකම්වරුන්ම විශ්වාස නැහැ කියලා. ඉතින් ඒ ක්‍රමවේදයෙන් බැහැරව ගිහිල්ලා වෙන විකල්ප ක්‍රමවේදයක් තියෙනවා නම් යෝජනා කරන්න.
ඔව් මම යෝජනා කරනවා.
වැදගත් වේ. දෙවෙනි කාරණේ මන්ත්‍රීතුමා, මේ තෝරා ගැනීම සිදු කරද්දී මේ අවසාන 140 කියන අද අපේ රටේ පවුල් ලක්ෂ කීයද? ලක්ෂ 56යි ඉන්නේ. එතකොට මේ ලක්ෂ 56න් උසුසු කණ්ඩායම ලැබීම සහ නොලැබීම පිළිබඳ ප්‍රශ්නයක් දැන් තියෙන්නේ සමාජයේ. දේශපාලන ભેදයකින් තොරව ඔබතුමා අපෙන් කාලේ ගන්න එක මේ එතුමාගේ කාලෙන් ගන්න එපා. දේශපාලන ભેදයකින් තොරව අපි දෙපාර්ශ්වයම පිළිගන්නවා මේ මේකේ සාධාරණ ස්වාධීනත්වයක් තියෙන්න ඕනි කියලා. එතකොට මේ ක්‍රමයට පරිබාහිරව මේක වැඩි දියුණු කරගන්න පුළුවන් යෝජනාවක් තියෙනවා නම් ලබා දුන්නොත් ඒක වටිනවා. මෙතෙක්කල් නොතිබිච්ච විනිවිදභාවයක් තියෙන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න යද්දී ඒක තුල තියෙන ඒකට වැඩි විවේචනයක් එල්ල කිරීමට වඩා. ඒ වගේම තමයි මේක මේ වැඩ කටයුත්තේ විතරක් නෙවෙයි, රජයක් සෑම වැඩ කටයුත්තක් කරද්දිම රජයේ නියෝජිතයා බවට පත් වෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා, දිසාපතිවරයා. එතකොට දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහයෝගය සහ අධීක්ෂණය ලබා ගැනීම, ඒ යටතේ ඉන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ලබා ගැනීමේ වරද මං හිතන පැහැදිලි කරොත් වඩා හොඳයි. මොකද එහෙම නැත්නම් අපිටත් තේරුම් ගන්න බෑ මේ දේශපාලන බලපෑමක් නැතුව ස්වාධීනව මේක කරන්න යද්දී විපක්ෂය ඇයි මේකට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න කියලා.
ඔව් ඔව් ඔව්. ඉතින් මම මේ මගේ කාලය කරුණාකරලා මට ලබා දෙන්න බොහොම ස්තුතියි ඇමතිතුමාට. මම මේ අලුත් වෙමින් යෝජනා කරන්නත් යනවා. එතකොට මෙතන අර ලක්ෂ 37ක් ඉල්ලුවානේ යැපෙන දරුවන් හෝ වෙනස් යානෙන් යැපෙන ආදායමක් තියෙනවා නම් වත්කම්ද බැරකම්ද අදාළ ප්‍රකාශයන් ප්‍රතිමාන 6කින් බැලුවා. ඒ වගේම මෙතන කියනවා නිර්ණායක 22ක් දිහා බලනවා. නිර්ණායක 22ක් දිහා බලලා තාක්ෂණය භාවිතයෙන් ගන්නවා. මත ඇත්ත වැඩේ ඇවිල්ලා ඒක කොහොම කළත් දත්ත එකතු කිරීමේදී තෝරා ගැනීමක් තියෙනවා. මම ඒකයි මෙතන තර්ක කරන්නේ. මේක කොහොමද අපි මේක කොහොමද දියුණු කරන්නේ කියලා.
ප්‍රතිමාන හයක් තියෙනවා, ඊට අදාළ දර්ශක 22ක් මන්ත්‍රීතුමා තනිව නිලධාරියාට තනිවවත් ප්‍රතිලාභියාට තනියවත් තීඳු කරන්න බෑ. ඒ දෙන්න අතර එකඟතාවයක් එනවා. තමන් ලබා දෙන තොරතුරු නිවැරදි, ඒ වගේම නිවැරදිතාවය හඳුනගන්න පුළුවන් තොරතුරු හඳුනාගෙන රෙකෝඩ් කිරීම සිදු කරනවා. ඉතින් මේක සිදු කිරීමේ මට තේරෙන්නේ ඔබතුමා කියන කාරණේ අපි පිළිගන්නවා. ඔබතුමා කියනවා ඇත්තේ මේ 100%ක් ඩිජිටලයිසේෂන් වලට ගිහිල්ලා මේක කිසිම අවස්ථාවක අර හියුමන් එලිමන්ට් එකක් එන්නේ නැතුව කරන්න කියලා මං හිතන්නේ නැහැ. මන්තුමා මේක ඒක කරන්න ප්‍රායෝගික දෙයක් කියලා. මොකද හේතුව දැන් ඔබතුමාලා යෝජනා කරා යුනිවර්සල් සිස්ටම් එකක් ඇයි ඇඩප් කරන්න බැරි කියලා. යුනිවර්සල් සිස්ටම් එකක් ඇඩප් කිරීමේ යම් ගැටලුවක් තියෙනවා. මොකද ආදායම් විෂමතාවයක් එක එක රටින් රටට වෙනස් වෙනවා. ඒ හින්දා තමයි ලෝකයේ හොඳ භාවිතයන් අරගෙන ඒක ලංකාවට ගැළපෙන ආකාරයට මේ හඳුන්වා දීම සිදු කරලා තියෙන්නේ. ඉතින් ඔබතුමාලා මේකට ඉම්ප්‍රූවමන්ට්ස් යෝජනා කරොත් අපිට ඉදිරි වැඩ කටයුතු වලදී පහසු වෙයි. මේක දැඩි විවේචනයකට ලක් කිරීමක් කරනවට වඩා
මම හිතනවා
දැනට පවතින ක්‍රමයට වඩා 100%ක්ම විනිවිදභාවය හා ස්වාධීනත්වයේ ආරක්ෂා වෙන ක්‍රමවේදයක් මේ කියනවා.
මගේ යෝජනාව ඇහුවට පස්සේ එතකොට උත්තර දෙන්න පුළුවන්. තේරෙනවා නේද? මොකද මේ ඔබතුමා කතා කරන්නේ මේ යෝජනාව ගැනමනේ. මේවා වල මෘදුකාංග පාවිච්චි කළා කියලා, තාක්ෂණය පාවිච්චි කළා කියලා මේවා දේශපාලනින් තොර වෙන්නේ නැහැ. මේකට බිලියන 200කට වැඩි යන අවුරුද්දකට. ඒ වගේම මේකේ දරිද්‍රතාවයේ රේඛාවෙන් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. නමුත් 2002 දී දරිද්‍ර රේඛාවෙන් 22%ක් ජනතාවෙන් පහළ හිටියා. 2019 වෙනකොට 14.3යි 2019 වෙනකොට. මේ අඩු වෙලා තිබුණේ ඒ කාලය තුලදී මෙතන හිටපු ජනාධිපති මෙතන ඉතිරිනවා දැන් ඒක දෙගුණයක් වෙලා තියෙනවා 125ක් විතර වෙලා තියෙනවා දැන් දරිද්‍රතා රේඛාව ගැන පවතින තත්වය ගැන මෙතන කතා කරන්න වෙලාවක් නැහැ නමුත් මම මෙහෙම කිව්වොත් ජනතාවට අලුතෙන් එකතු වී පිරිස් ඒ වගේම ජීවන වියදම වැඩිවීම නිසා ආහාර සුරක්ෂිතභාවයෙන් බැහැර වූ පිරිස් ඉන්නවා ඒ නිසා නිසී සංගණනයක් සිදු නොවීමෙන් තොරව වර්තමාන අර්බුදයේ ගැඹුරුව තීරණය කළ නොහැක නිසි සංගණනයක් තියෙන්නටම ඕනේ මම ඊට වැඩිය කියන්න යන්නේ කාලේ ප්‍රශ්නේ නිසා ඉතින් මේ 2024 දන සුභසාධක ප්‍රතිපාලන පනත 90 දේශපාලනකරණයෙන් තොරවනේ මම කියන්නේ පනත 90 පාර්ලිමේන්තුවෙන්ම මණ්ඩලයපත් කරන්න කියලා කියනවා මණ්ඩලයපත් කරන්න පටන් ගන්න එපානේ එතනින් මොකද පත්වීම් වලින් එන්නේ ඊට පස්සේ තෝරා ගැනීම සිදු වෙන්නේ ඉතින් මේක දේශපාලනය අවම කරන්න දැන් මම සඳහන් කරන්නේ විද්‍යාත්මක පදනමකින් තමයි මේක කරන්න ඕනේ කියලා දුප්පත් කර්ම තුරන් කරන්නට ඕනේ ඉතින් අර උදේ විපක්ෂ නායකයා යෝජනා කළා වගේ හරිද විදුලිය භාවිතා කිරීම විහිළුවක් හැටියට ගන්න එපා මට කියන්න එපා ඇවිල්ලා ලෝක බැංකුවෙන් හරි කවුරු ලෝකේ වෙන තැන්වල කරලා නැහැ කියලා මොකද ලෝකේ වෙන තැන්වල කරන්න ඕනේ අපිට 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 හොඳ අදහස් අපේ රට ගැළපෙන අදහස් දේශපාලනය අවම කරන්න තියෙන අදහස් ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ. ඒතර කිලෝවට් 30කට අඩුවෙන් හෝ කිලෝවට් 60කට අඩුවෙන් පරිභෝජනය කරනවනේ. කිලෝවට් 30කට අඩුවෙන් පරිභෝජනය කරන අනිවාර්යෙන්ම ඒ ගෙදර ශීතකරණයක්. ෆ්‍රිජ් එකක්වත් නැහැ ඒ ගෙදර. කෙලීම විද්‍යා. නෑ මං කියන්නේ විද්‍යාත්මක පදනමකේ. ඒක එක කරුණක් විතරයි. ඕගලංගේ නිර්ණායක මන්ත්‍රීතුමා මම ඉවර කර යෝජනා ඉවර කර පස්සේ කියන්නේ. ඔබතුමන්ලාගේ නිර්ණායක 22 න් එක කරුණක් පමණයි. මම කියන්නේ නෑ. ඒක ප්‍රධාන කරුණ. විද්‍යාත්මකව තෝරන්න 99% කට මේ රටේ විදුලිය ලැබෙනවා 99% කට ලැබෙනවා මේ රටේ ඉතින් කෙලින්ම අපි දන්නවා කොච්චර පරිභෝජනේ ආර්ථික විද්‍යාඥයන් කියනවා හරිද දරිද්‍රතාවයයි විදුලිය පරිභෝජනයයි අතරේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා එක කිසිම නිසකයක් නැහැ කියලා සඳහන් කරනවා ආර්ථික විද්‍යාඥයන් දැන් World Bank එකේ report එකේ development update එකේ ඔක්තෝබර් 22 මේ 2022 ඔක්තෝබර් වර කියනවා සමෘද්ධිය වැඩම නැහැ කියලා කියනවා මොකද ඒ දුප්පත්කමට ගිහිල්ලා නැහැ කියලා 20 56කට ලැබිය යුතු අයට ලැබෙන්නේ නැහැ කියලා ලෝක බැංකුවෙන් කියන්නේ මම නෙමෙයි හරිද අපි කියන්නේ 140ක් විතර කියලා ලෝක බැංකුව කියන 156කට ලැබෙන්නේ නැහැ කියලා ඉතින් දැන් මේ විදුලිය භාවිත කිරීමේට තියෙන විරෝධය මොනවද එකක් ඇවිල්ලා හුඟක් වෙලාවට සඳහන් කරන්නේ හරිද මේක අලුත් එකක් අලුත් ක්‍රමයක් ඉතින් අලුත් එකක් කරමු අපි අපේ රටේ මේ අවුරුදු 40-50කට මේ කරලා තියලා කර කිසිම දරිද්‍රතාවයක් පල්ලෙහාට ගිහිල්ලා නැහැ. මේ මිනිස්සු අවුරුදු 10, 15, 20ම ලබාගෙන ඉන්නවා. අපිට ඕනේ මේ මිනිස්සු ඔක්කොම ওই දරිද්‍රතාවය ඒකාවෙන් ඉහෙලට ගන්නයි අපිට ඕනේ. අර ගෞරවයක් තියෙන සමාජයක් ඇති කරන්නයි අපිට ඕනේ. ඒ නිසා මේක අලුත් ඒ නිසා මේක අලුත් කරන්න බෑ කියන එකෙන් අපි අයින් වෙමු. සමාජ විප්ලවයක් ඇති උනේ 2022 දී මේ රටේ මොනවද බැලලා කිව්ව තරුණ තරුණයන් සිස්ටම් එක මාරුව කරන්න ඕනේ කියලා. මම කියන්නේ පුද්ගල රාමුවෙන් අයින් වෙමු. මේකට දේශපාලන පක්ෂ වෙනසක් නැහැ. පුද්ගල රාමුවෙන් අයින් වෙමු. අයින් වෙලා අපි මේක විද්‍යාත්මක පදනමට ගන්න කාටවත් තර්ක කරන්න බෑ. වයස බිඳුවයි අවුරුදු 5 4 නම් තර්කයක් නැහැ. අවුරුදු 75 85ට වැඩි නම් තර්කයක් නැහැ. ඒක තේනවා. කාට හරි මොකක් හරි දුර්වලතාවයක් හරි සීමාවක් හරි අංග විකලත්වයක් හරි මොනවා තියෙනවා නම් තර්කයක් නැහැ. එතකොට බැලුවත් කිඩ්නි ෆේලිය එකක් තියෙනවා නම් අසනේවත් තර්කයක් නැහැ. දුප්පත් කවුද කියන එක පිළිබඳව විතරයි තර්කයේ තියෙන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ මේ කොටස ගැන තමයි අපි යොමු වෙන්න ඕනේ. ඊට පස්සේ මම කියනවා ඉතින් මේක අලුත් දෙයක් හරි. අනිත් එක සූර්ය බලය පැනල්ස් දාලා තියෙනවානේ. සූර්ය බලය පැනල්ස්, සෝලා පැනල්ස්. එතකොට ඒ අයට කොහොමද අපි මේකෙන් දෙන්නේ කියලා. මම ගිහිල්ලා ඒකත් හොයලා බැලුවා. නිවාස 32411කට විතරයි සූර්ය බලය පැනල් මේ රටේ තියෙන්නේ. ලක්ෂ 51ක් ඉන්නවා පවුල ඔබතුමා කිව්වා වගේ ලක්ෂ 51ක් ඉන්නවා 50කට වැඩි පවුල් හා හරි ඉතින් විශාල ප්‍රමාණයක් ඉන්නවා මේකේ only 32400 ඉතින් ඒ 32ට අපිට ගිහිලා හොයලා බලන්න පුළුවන් අවම කරන්න පුළුවන් ඊට පස්සේ සමහර නිවාසවල මීටර් දෙකක් තියෙනවා කියලා කිව්වා ඒ කියන්නේ විදුලි මීටර් දෙකක් තියෙනවා කියලා ඒකත් වෙන්න පුළුවන් හැබැයි ඒකත් මම පොඩ්ඩක් හොයලා බැලුවා සුළු ප්‍රමාණයක් අපිට මේ ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න ඇති ක්‍රමයක් නැහැ හැබැයි මේක කළොත් දැන් 140කට නම් ලැබිය යුතුයට ලැබෙන්නේ එකපාරින්ම 180කට ලැබිය යුතුයට ලැබෙනවා ඊට පස්සේ ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න අපිට අවම කරගන්න පුළුවන් ඉතින් මම කියන්නේ අස්වැසුම සුබසාධන වැඩපිළිවෙල මේ
honorable member please wind up
අවසන් කරලා දිලිඳුකම පාවිච්චි කරලා මැතිවරණ කරලා තියෙනවා මේ රටේ ඉතින් මං කරුණා කරලා ඉල්ලනවා මේ අස්වැසුම වැඩපිළිවෙල මීළඟ ඡන්දයේ කැම්පේන් එකක් නම් කරන්න එපා අපි එකතු වෙලා මේක මීට වැඩිය විද්‍යාත්මක පදනක් මේකෙන් කරන ඉල්ලීම කරමින් මම අවසන් කරනවා ස්තුතියි
thank you honorable minister Shyam Samasinghe
අරු මුල සභාපතිතුමනි මේ විදුලිය කියන කාරණය ඉතා පැහැදිලිවම මේ සංගණනයට අරගෙන තියෙනවා මේක එක මේ අංග 22කින් එක සාධකයක් එතකොට විපක්ෂයේ දෙකින් දිගටම යෝජනා කළේ මේ විදුලිය කියන සාධකය මත පමණක් රැඳිලා මේක තීන්දු කරන්න කියලා දෙලිදු භාවය මං හිතන්නේ ඒක තරම්ම සාධාරණ ඉල්ලීමක් නෙවෙයි විදුලිය විදුලිය සම්බන්ධයෙන් අපි අතුලත් කළා තියෙනවා ඒක ඒක අපි අතුලත් කරා ඒක අපි කන්සිඩර් කරනවා ඒක බලනවා සමීක්ෂණයේදී ඊට අමතරව තව පුළුල් වෙච්ච වපසටක් තියෙනවා ඒ කාරණා සියල්ල බලනවා ඒ හින්දා මම හිතන්නේ මේ මං ඔබතුමා රජයට කියන්න එපා රජයයි ඔබතුමාලට කියන්න වෙන්නේ මේ දිලිඳුකම දේශපාලනීකරණය කරන්න එපා අර ණය ප්‍රතිහුගතකරණයේ දේශපාලනීකරණය කරලා තිනවා වගේ දිලිඳුකමත් දේශපාලනීකරණය කරන්න එපා අපේ රටේ මේ සහනාධාර ක්‍රමවේද හඳුන්වා දීම තුල ඡන්දවලට ගිහිල්ලා දින්නේ කවුද පෙරදුනේ කවුද කියලා අපි හොඳට අත්විඳලා තියෙනවා ඒ හින්දා මං හිතන්නේ මේ ක්‍රමවේදයේ යම් ඉම්ප්‍රූවමන්ට්ස් කරන්න ඕන නම් ඒ සජෙෂන්ස් මොනවද කියලා බලලා අපි ඒවත් කරන්න සූදානම් හැබැයි මං හිතන්නේ එතනින් එහාට ගිහිල්ලා එක මානයක් තුල පදනම් විදුලිය කියන කාරණාව තුල විතරක් පදනම් වෙලා අපිට අපහසුතාවයක් තියෙනවා අපි හිතන එක සාධාරණ නැහැ කියලා
Thank you honorable Dr. G. Ratnasekara you have 7 minutes
කරු මුලාසනාරුර මන්ත්‍රීතුමනි අස්වැසුම සුබසාධන වැඩපිළිවෙල පිළිබඳ විවාදයේදී වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලැබීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඉතාමත් ලස්සනට මේ වැඩපිළිවෙල උදේ පැහැදිලි කළා මම හිතන්නේ අපි කවුරුත් මම විශ්වාස කරනවා සහයෝගය දිය යුතු වැඩපිළිවෙලක් අපි කවුරුත් දැන් පිළියම් තියනවා පසුගිය කාලයේ පුරාවට උදෙක් දේශපාලන අරමුණු උදෙසාම ක්‍රියාත්මක වුණු සුබසාධන වැඩපිළිවෙල ලක්වන සමෘද්ධි වැඩපිළිවෙල සමෘද්ධිලාභීන් තෝරා ගැනීම පිළිබඳ ගැටලු තියෙනවා ඒ නිසා නැවත සමෘද්ධිලාභීන් යලිත් තෝරලා ඒ අයට අවුරුදු 3ක් මාස 6 අවුරුද්දේ ඒ වගේ කාල සීමා 4කදී සුබසාධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා දැන් අද පාර්ලිමේන්තුව අනුමැති ඉදිරිපත් කරලා තියෙනවා මම පුද්ගලිකව මේ යෝජනාව හොඳ යෝජනාවක් හැටියට පිළිගන්නවා ඒකට අපේ සහයෝගය ලැබෙනවා. නමුත් අපි සලකා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. මෙතන එක කරුණක් තමයි මේ වැඩපිළිවෙලේ අපට වාර්තා වුණා. සැලකිය යුතු පරිපාලන වියදමක් මේ හරහා තියෙනවා කියලා. මම හිතනවා අලුතින් මේ සමීක්ෂණයේ සඳහා බඳවාගත්ත නිලධාරීන් සඳහා ගෙවීම් කිරීම ආදිය සම්බන්ධ විය හැකි. නමුත් පරිපාලන වියදම් යම් ප්‍රමාණයකින් හෝ මේකේ ප්‍රමාණයකට අඩු කරගත හැකි නම් ගරු ඇමතුමනි මම හිතනවා අර ඔව්
සමුදි දෙපාර්තමේන්තුව විසින් සවිබල ගැන්වීම කළ යුතුයි. එතකොට අපි සමුදි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ අදාළ වැටුප්පා වේතන ගෙවීම සිදු කළ යුතුයි දිගටම. මොකද උන්ගේ ඇත්තටම උන්ගේ වැඩසටහන පුළුල් වීමක් වේවි. ඉතින් ඒ හින්දා තමයි මේ පරිපාලන වියදමක් වෙදලා ඇතුළත් වෙලා තියෙන්නේ.
ඔර ඇත්තටම දැන් මම හිතන මේ වැඩපිළිවෙලේ සමුදි ඔව් සමුර්ධිලාභී මගේ වෙලාව දෙන්න විනාඩි 7 අඩු කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. මේ ඇත්තම ඇමතුමනි ඒක හරි සමුර්ධි සම්වර්ධන නිලධාරීන්ගේ වැටුප මේක ඇතුළේ අන්තර්ගත නැහැ. ඒක වැලක් පියනු හැකි පාලනය කළ නොහැකි පිරිවක් හැටියට පිළිගන්නවා. නමුත් ඇත්තටම මම තීරුම් අරන් තිබුණේ මේ වැඩපිළිවෙල සඳහාම අමුතුවෙන් දරන පරිපාලන වියදමක් කියන අදහස තමයි මගේ තිබුණේ. ඒ නිසා ඒක ඔබතුමානි වැඩි කිරීම සම්බන්ධයෙන් ස්තුතියි. ඊළඟට ඇමතුමනි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා මේකේ සවිබල ගැන්වීම වැඩසටහන. මම හිතන්නේ සමෘද්ධි වැඩසටහන අපි මුල ඉඳලම ගෙනාවේ මිනිස්සුන්ට දෙපයින් නැගී හිටලා ස්වාධීනව ජීවත් විය හැකි ක්‍රමවේදයක් හදන්න ඕන කියන අරමුණ ඇතිවයි. එහෙම නැතුව මැතිවරණයට සමහරලාට ඡන්දයට සහයෝගය ලබා ගැනීම සඳහා මිනිස්සු නිර්මාණය කිරීම සඳහා නෙමෙයි මිනිස්සු කවදාහරි දවසක දෙපයින් නැගී හිටලා තමන්ගේම කියලා ජීවිතයක් හදාගන්න පුළුවන් රජයේ සහනාධාර නැතුව මෙතෙන්ට ගේන්න ඕන. මං හිතන්නේ මේක දැන් මේ සහනාධාර වැඩපිළිවෙල වෙනමත් අස්වැසුම කියලා, අනිත් පැත්තෙන් මං හිතන්නේ සවබැල ගැනීමේ වැඩසටහන වෙනමත් ස්වාධීන වැඩසටහන් දෙකක් හැටියට යන බව මට පේනවා. මං හිතනවා මං හරි කියලා. එතකොට ඒ හැබැයි මේකේ වදාත්ම වැදගත් කොටස වෙන්නේ මේ සවිබල ගැන්වීමේ කොටස. හේතුව අපි අවුරුදු 3ක් යනකොට අපිට ආයෙත් ලැයිස්තුවක් හදලා දැන් ලක්ෂ 15ක් ඉන්න සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව දැන් අපි ලක්ෂ 22ක් කරලා දෙන්න හදනවා. කමක් නැහැ, මේක මේ පහුගිය කාලේ ආර්ථික අර්බුද ව්‍යසන කොවිඩ් ව්‍යසන මේවා එක්ක නිසා දරිද්‍රතාව වැඩි වුණා, ඒක අපි පිළිගමු. හැබැයි අපට ආපහු සිද්ධ වුණොත් අපි අවුරුදු 3කින් පස්සේ යලිත් ආයලේකණයක් හදලා ලක්ෂ 22 වෙනුවට ලක්ෂ 25කට අය සමෘද්ධිය හෝ මේ අස්වැසුම හෝ වෙනත් වැඩපිළිවෙලක් දෙන්න අපි සම්පූර්ණ අසමත් අපේ ගරු ඇමතුමනි. ඒ නිසා පහුගිය කාලේ අපි අපේ ආණ්ඩුවේම මුල්වකවානුවෙත් අපිත් ඕන තරම් මේ සවිබල් ගැන්වීමේ වැඩසටහන් වලට එක එක උපකරණ යන්ත්‍ර සූත්‍ර මේවා බෙදුවා. අපි පවා ගිහින් බෙදුවා. හැබැයි මේ අද ඒ පවුලක් ගිහින් බැලුවොත් මම පවුල් ගණනාවක් එහෙම සමීක්ෂණය කරලා බැලුවා. හැබැයි කිසිදු සවබල ගැන්වීමක් වෙලා නැහැ. ඒක දුන්නත් ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ වැඩපිළිවෙලේ මේ සහනාධාර අවශ්‍යයි. මිනිස්සුන්ට මේ වෙලාවේ යමක් දිය යුතුයි. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්. හැබැයි සදාකාලිකවම රජයේ සහනාධාර වලින්ම පුද්ගලය ජීවත් වෙන්න හුරු කළොත් මම හිතන අපි මේ මිනිස්සු දුප්පත් මිනිස්සු බවට පරිවර්තනය කිරීමක්. අර කතාවක් තියෙනවා, කෙනෙක් ඉපදෙනකොට දුප්පත් වීම එයාගේ දෝෂයක් නෙවෙයි. හැබැයි එයා මැරෙනකොටත් දුප්පතෙක් නම් ඒ මැරෙනකොට දුප්පත් වීම ඒ මැරෙන දුප්පතා ලෙස මැරෙන පුද්ගලයාගේ දෝෂයක්. මම දැන් පාසල් දරුවෝ ඉන්නවා, මම විශ්වාස කරන ඒ කතාව හිතට ගනිමි කියලා. ඒ නිසා අපි ඉපදෙනකොට දුප්පත් වෙන්න පුළුවන්, හැබැයි අපි මැරෙනකොට දුප්පත් නම් ඒක අපේ දෝෂයක්. ඒ නිසා මේ සමෘද්ධි වැඩසටහන් නැත්තම් අස්වැසුම ඇතරම වචනේ ඉතාම හොඳයි. මම දන්නේ නැහැ කවුද දැම්මේ කියලා, මම හරි සතුටු වුණා. අස්වැසිල්ලක්, මේක සදාකාලික දෙයක් නෙවෙයි, යම් කාලයකට ලබා දෙන අස්වැසිල්ලක්. මේ ප්‍රතිලාභීන් දැනගන්න ඕන, හා එයාලට අපි වැඩපිළිවෙලක් හදලා දෙන්න ඕන. අවුරුදු 3කින් පස්සේ තමන්ගේ සෝත්සාහයෙන් නැගී හිටලා මට රජයේ සහනාධාර එපා කියලා ජීවත් වෙන ක්‍රමයක්. මට මතකයි අපේ ඇමතුමනි අපේ විශ්වවිද්‍යාල ළමයින්ට අපි යම් යම් ශිෂ්‍යාධාර ශිෂ්‍යත්ව වැඩසටහන් දෙනවා. සමහර ළමයි අපි 3වෙනි 4වෙනි අවුරුද්දවල ප්‍රායෝගික පුහුණුවට යවුවාම ඒ ළමයින්ට ඇත්තටම ප්‍රායෝගික පුහුණුව වෙනුවට රැකියාවම ලැබෙන අවස්ථා තියෙනවා. ඒ ළමයි අවංකව ඇවිල්ලා කියනවා, සර් අපට දැන් සහනාධාර එපා, අපට දැන් දෙපයින් නැගී හිටින්න පුළුවන්, අපට දැන් වැටුපක් ලැබෙනවා, මේක නැති ළමයෙකුට දෙන්න. ඒ නිසා අපේ ඇත්තම සමෘද්ධිලාභින් යම් පිරිසක් එහෙම ඇති, ස්වේච්ඡාවෙන්ම යාළගේ සවිබල ගන්නුනාට පස්සේ මේක අතාරින. ඒ නිසා ඇමතුමනේ මං හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම ස්වාධීන වැඩසටහන් දෙකක් නොකර මේකට අනුබද්ධව මේ සමර්ගම දැන් සමහරලාට මේ අපි සවිබල ගන්වීම වැඩසටහන ප්‍රමාද වුණොත් හදිස්සියවත් අපි හදන මේ දෙන අර්ථේනොත් අපිට ආපහු අවුරුදු 3කින් මේ වැඩේම ආයෙ කරන්න වෙනවා. ඒ නිසා ඒක නැතුව අනිවාර්යයෙන්ම මේ අය සවිබල ගන්නලා දෙපයින් නැගී හිටින ජීවිතයක් අපි හදලා දෙන්න උදව් වෙමු. ඒකට වැඩපිළිවෙලක් හදලා ඔබතුමා අපට දිවත් නම් අපි මේකට සහයෝගය දෙනවා. මම තව එකම එක කාරණාවක් ඉදිරිපත් කරන්න කැමතියි. ඒ තමයි ඔබතුමාලා හොඳට නිර්ණායක හදලා තියෙනවා, සමීක්ෂණය කරලා තියෙනවා, තොරතුරු එක රාශි කරලා තියෙනවා. මම හිතන ඔන්ලයින් ක්‍රමයට තොරතුරු අරන් තියෙනවා. ඒ වගේම දැන් කණ්ඩායම් කමිටුපත් කරලා මේක ඇගෙයිම් කටයුතු කරනවා. දැන් ඇමතුමනේ අපිට අපි දන්නවා බොහෝ විට චෝදනාව ලැබෙන්නේ දේශපාලනඥයින්ට තමයි, දේශපාලන මැදිහත්වීම් කරනවා මේ තෝරාගනිද්දි. හැබැයි අපට පහුගිය කාලේ පුරාවට යම් යම් අයගෙන් තොරතුරු ලැබුණා. මේකට සම්බන්ධ වෙන බොහෝ රාජ්‍ය නිලධාරීන් ඉතාමත් අවංකව ඉතාමත් දක්ෂ ලෙස මේ වැඩේ කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරීන් අතර මේ කමිටුවල ඉන්න සමහරක් අය යම් යම් ආකාරයකට පක්ෂග්‍රාහී ලෙස මේ නිවැරදි තෝරා ගැනීමට බාධාකාරී වෙන සාධක අමතු වෙලා
ඉන්නවා.
ඒ නිසා මේ රාජ්‍ය නිලධාරීන් මේ තෝරන විදිහේ අම්මාකාරයක ඉන්ටර්නල් ඔඩිට් වගේ යම් කිසි වෙන ක්‍රමවේදයක් මේ දෙන තොරතුරු නිවැරදිද, ඒ අනුව මේ ඇගේම් කරලා අපි තෝරගත්තේ නිවැරදිම කෙනාද, නැත්නම් අපට තවසරයක් වැරදුනා වෙයි. ඒ නිසා යම් කිසි සෙකන්ඩ් ඔපිනියන් එකක් කොහෙන් හරි අරන්, ඒ කියන්නේ මේකට ඍජුව ගන්න තොරතුරු හරි ඒ මත ඇගේම් කරනවා හරි, නමුත් ඇත්තටම මේ ඇගේම් හරියට කෙරුණාද කියලා වෙනත් ආකාරයක පුංචි විගණනයක් කරලා මේ හරීම පවුල තෝරගත්තොත් අපි අවුරුදු තුනක් ඇතුළත මේ කට්ටිය සවිබල ගැනීම සඳහා වැඩසටහනක් ගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ ඒ තොරතුරු ගොඩේම මේ අය සවිබල ගන්නවන්න පුළුවන් එක පොදු වැඩ පිළිවෙලක් නැති වෙන්න පුළුවන්. සමහර විට ඒ පවුලට විශේෂ වැඩසටහනක් අපට හදලා දෙන්න පුළුවන් වෙන්න පුළුවන් ඒ පවුලේ ඉන්න සමාජිකයන් තත්ත්වෙ මත. ඒ නිසා අපි සවිබල ගැනීම වැඩසටහනක් හැදිය යුත්තේ තනිකරම සියලු දෙනාට මේ
ලක්ෂණ
වලට පොදුවේ වෙනවට සටහනක් නෙවෙයි ඒ පවුල් වල තත්ත්වය සැලකිලට අරන් ඒ වැඩසටහන හදමු. ඒ වගේම අර රජයේ නිලධාරීන් අතින් සමහර අය අතින් යම් යම් දෝෂ සිද්ධ වෙන්න පුළුවන් මේ ඇගයීම් ක්‍රියාවලියේදී. මොකද එයාලගේ හිතවත් අය ඉන්නවා, එයාලගේ නෑදෑයෝ ඉන්නවා, රාජ්‍ය නිලධාරීන් අනාගාමී උනායි නෙවෙයි. ඒ නිසා අපට බලාපොරොත්තු වෙන්න බෑ 100%ක්ම මේක අව්‍යාජව කරයි කියලා. ඒ නිසා ඒ පැත්ත යම් නියාමනයක් කරලා නිවැරදිම කෙනා තෝරගෙන නිවැරදිම මේ ප්‍රතිලාභය දීලා ඒ වගේම නිවැරදිම විදිහට ගැනීමක් කරලා අපේ රටේ ජනතාව මේ දුකින් මුදව ගන්න ඔබතුමාලට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
Honorable Uddika Premaratna, you have 7 minutes.
බොහොම ස්තුතියි. මේ පනත මේ අද වර්තමානයේට බොහොම හොඳින් ගැලපෙන පනතක් විදිහට හඳුන්වන්න පුළුවන්. නිසි පුද්ගලයාට නිවැරදි පුද්ගලයාට මේ ප්‍රතිලාභ මේ සුභ සාධනය ලැබෙන විදිහේ වැඩපිළිවෙළ. ඒක මට තේරුම් ගිය විදිහට يعني හොඳම දුප්පතා කවුද? නිවැරදිම දුප්පතා කවුද? හොඳම නැතිබරි කෙනා කවුද කියලා නිවැරදිව තෝරා ගැනීමේ ක්‍රමවේදයක්. හොඳයි. අද දක්වාම අපේ රටේ පැවතුනේ දුප්පත්කම බොහොම ඉහළින් පවත්වාගෙන යෑමේ රටාවක් තමයි අද දක්වා අපේ රටේ පැවතුනේ. ඒ නිසා ඒක හොඳයි. අද කාලයට හොඳයි. මොකද අපේ රටේ ආර්ථික වශයෙන් අපහසු රටවැසියෝ බොහෝම දෙනෙක් ඉන්න නිසා. නමුත් හෙට දවසේ මේකට අපි මොකක්ද ගන්න පියවර? හෙට දවසේ අපි කොහොමද මේ දුප්පත්කම නැති කරන්නේ? අපි ඕනතරම් මේ පාර්ලිමේන්තුව ඒ පිළිබඳවත් විවාද කරනවා. අපි අදහස් දක්වනවා දුප්පත්කම නැති කිරීම කියලා යෝජනා කරනවා. GDP එක තුලින් ඒක නැති කරන්න පුළුවන් කියන දලජේ දේශීය නිෂ්පාදනය ගැන කතා කරනවා. නමුත් ඒක වෙන්නේ නැහනේ. අවුරුදු ගණනාවක් තිස්සේ ඒක සිද්ධ වෙන්නේ නැත්තේ ඇයි? මට හිතෙනවා ඒක සිද්ධ නොවෙන්නේ අපේ පාලකයෝ බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නවා, බලය තියෙන මිනිස්සු විශේෂයෙන් බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නවා, අපිට වඩා බලය අඩු මිනිස්සු හිටියොත් තමයි මේ රට අපිට පාලනය කරන්න පුළුවන් කියලා. ධනය තියෙන මිනිස්සු හිතාගෙන ඉන්නවා අපිට වඩා ධනයෙන් අඩු මිනිස්සු ඉන්නකොට තමයි අපිට ධනය තියෙන බව අපිට දැනෙන්නේ. මේ සමාජ අසමානතාවය මිනිස්සු විසින් ගොඩනගාගෙන තියෙන මේ සමාජ පන්ති පරතරය නිසා මම හිතනවා මේ රටේ දුප්පත්කම නැති කිරීමේ වැඩපිළිවෙලක් අපි අදටත් දියත් කරලා නැහැ. ඒකට ඉලක්කයක් හදලා නැහැ. ඒකට අපි ස්ට්‍රැටජි එකක් හදලා නැහැ. අපි හැමදාම යෝජනා කරනවා වගේ. හරිම ලේසියි මේ ස්ට්‍රැටජි එක අපි හදාගත්තොත් ෆ්ලයිට් එක උඩට ගන්නකම් විතරයි අපිට මහන්සි වෙන්න වෙන්නේ. උඩට ගත්තර පස්සේ ෆ්ලයිට් එක බොහොම හොඳට ගමනාන්තය දක්වා ගමන් කරනවා. එතකොට මේ ෆ්ලයිට් එකට අවශ්‍ය ෆුවල් ඒ රිපයර්ස් කරන්න විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ෆ්ලයිට් එක වැටෙනවනම් ඒ වැටෙන නොදී පවත්වාගෙන යෑම විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරන්නේ පාලකයා බලවත් නම් පුරවැසියාවත් බලවත් කිරීම තුලින් අපිට මේ රට පාලනය කරන්න ලේසි. එනසයි අපි යෝජනා කරන්නේ ස්ට්‍රැටජි එකක් මේ රටට. මේ රටේ පුරවැසියොන්ව පවරන්න ඕනේ ස්ට්‍රැටජි එකකට, ක්‍රමවේදයකට, සිස්ටම් එකකට. මේ රටේ පුරවැසියොන්ට තියෙන එකම බලය ඒක. නායකයෝ එනවා යනවා, ජනාධිපතිවරු එනවා යනවා. නමුත් මේ රට ඕගනයිසේෂන් එකක් නම් ඒකේ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැහැ. එතකොට පාලකයොන්ටත් ලේසි, රටේ පුරවැසියන්ටත් අවශ්‍ය සියලු දේවල් වලින් රටේ පුරවැසියෝ දියුණුව කරා නිරන්තරයෙන් රැගෙන යන්න අපිට ලේසි වෙනවා. මේ මොහොතේ අපි ගත්තොත් ඕමාන් රටේ එම්බසියක ඉස්සරහා අපේ රටේ මව, අපේ රටේ කාන්තාව එම්බසියක ඉස්සරහා කාන්තාවන් පිරිසක් මේ මොහොතෙත් ඉන්නවා. ඒගොල්ලන් ඒ රටේ ගෘහ සේවයට ගිහිල්ලා ඒගොල්ලන්ට වෙච්ච අසාධාරණකම් නිසා ඒගොල්ලන්ට ඒ රටෙන් මෙහෙට එන්න බැරුව මේ වෙනකොට මං හිතන්නේ උෂ්ණත්වය ඉතාම ඉහළයි ඒ රටේ. එම්බසිය ඉස්සරහා ඉන්නවා ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට සාධාරණේ බලාපොරොත්තුෙන්. නමුත් ඒවට විසඳුම් කොහෙද තියෙන්නේ? ඒ අපේ රටේ මිනිස්සු, අපේ රටේ අම්මා, අපේ රටේ ගැහැණිය, ඒ ගැහැණිය පිටරට යවලද අපි අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න හදන්නේ? ඒවට අපි නියාමන හදන්නේ කවද්ද? මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න අපි යෝජනා කරන්න කැමති ලෝකයේ මේ ශ්‍රම බලකායට අපේ රටේ අපේ ශ්‍රී ලංකන් මේ ක්වොන්ටිටි සර්වේ QS කියන පුද්ගලයාට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ ක්වොන්ටිටි සර්වේ ප්‍රමාණ සමීක්ෂණ කරු සිංහලින් කියන්නේ ක්වොන්ටිටි සර්වේස්ලාට ලොකු ඉල්ලුමක් තියෙනවා ලෝකේ. මංහිතන් ඒගොලන්ගේ වැටුප ලක්ෂ පහලවෙන් පටන් ගන්නේ. ශ්‍රී ලංකන් කොන්ටිටි සර්වේ කිව්වහම ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ සර්විස් එක ඒගොල්ලෝ ඉතා හොඳින් ලෝකෙට දෙනවා. මං කියන්නේ මෙන්න මේ වගේ තැන් අපි අයිඩෙන්ටිෆයි කරගෙන මේ වගේ මේ ආශ්‍රයෙන් අපේ ශ්‍රම බලකාය ගොඩනගනවා. මේ වගේ තව ගොඩක් අවස්ථා ඇති අපිට ලෝකෙට අපේ ශ්‍රම බලකාය බොහොම ගෞරවනීය විදිහට දෙන්න. ගෘහ සේවිකාව විදිහට නෙමෙයි, අපේ අම්මා පිටරට යවන එක නෙමෙයි මම යෝජනා කරන්නේ. අපේ රටේ ඉමේජ් එක, ශ්‍රී ලංකාව කියන ඉමේජ් එක අපිට රැකෙන විදිහට අපිට ශ්‍රම බලකාය ලෝකෙට දෙන්න පුළුවන්. ලක්ෂ 15ක් මාසෙට අපේ රටේ පුරවැසියෙක් පිටරටක ගිහලා හම්බ කරනවා කියන්නේ ලොකු විදේශ විනිමයක් අපේ රටට ගේන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔබ දන්නවද මේ වෙනකොට අපිට ළඟම තියෙන ඉන්දියාව කියන රට අපේ රටෙන් මේ QS ලා පුහුණු කරන දැනුම අරගෙන මේ ලෝකයේ තියෙන ශ්‍රම බලකායට ඒගොල්ලන්ගේ ශ්‍රම බලකාය වැඩිපුර ඇතුළත් කරගෙන ඒ රටට විනිමය ගේන්න ඒගොල්ලෝ උනන්දුවෙන් ඉලක්ක ගතව වැඩ කරනවා. ඒක ඉතාම හොඳයි. රටක් දියුණු වෙන්නේ එහෙම තමයි. අපිට මොකක්ද තියෙන ඉලක්කය? අපිට මොකක්ද තියෙන ස්ට්‍රැටජි එක? මේ රට අනාගතයේ 2000 තව අවුරුදු 5කින් 10කින් 15කින් 20කින් මේ රටේ දුප්පත්තු නැති කරලා මේ රටේ ධනවත් මිනිස්සුන් ගොඩනගන්න අපිට තියෙන සැලසුම මොකක්ද? අපි යෝජනා කරන්නේ මේවා වෙනස් කරන්න. මේ සිස්ටම් චේන්ජ් එක තියෙන එතන. මේ සිස්ටම් චේන්ජ් එක වෙනුවෙන් තමයි අපි හැමදාම අපේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරේ. ඒ වගේම මම ගියා සෞදි අරාබිය කියන රටට. ඒ රටෙත් ඉන්න අපේ තරුණයෝ ගිහිල්ලා අසරණ වෙලා අනාථ වෙලා ලංකාවට ආපහු එන්නත් බෑ. ඒ රටේ රැකියාවක් නැහැ. ඒ රටේ පරණ ගෙදරක ඒගොල්ලන්ව නතර කරගෙන ඉන්නවා. ඒගොල්ලන්ව වැඩිම මුදලට අලෙවි කරනවා. තාමත් මේ 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 හියුමන් ට්‍රැෆිකින් තාමත් අපේ රටේ මිනිස්සුන්ව වැඩි මිලට අලෙවි වෙන තත්වයක් තියෙන්නේ. මේ සම්බන්ධව මේ අපි ඉදිරිපත් කරන්නේ අදහස්. මේ අපේ රටේ පුරවැසියෝ, අපේ රටේ පුරවැසියෝ ගැන, අපේ රටවැසියෝ ගැන අපි මීට වඩා බොහොම හැඟීමෙන් වැඩ කරන්න ඕනි කියන එකයි මගේ අදහස. සුති.
Thank you. Honorable රෝහණ බණ්ඩාර විජේසුන්දර, you have 8 minutes.
කරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මං හිතන්නේ අද අපේ රටේ මේ මොහොත වෙනකොට දිලිඳුභාවයට පත්වෙච්චි රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක දිලිඳුභාවයට පත්වෙච්චි ජනතාව වෙනුවෙන් අලුතෙන් පනතක් ගෙනල්ලා කටයුතු කරන මොහොත. මේක අපේ රටට අලුත් දෙයක්වත් නැත්තම් ජනතාවට අලුත් දෙයක්වත් නෙමෙයි. මේක හැමදාම අපේ රටේ ඉතිහාසය ඉඳලා ගත්තාම හාල් හොණ්ඩු දෙකටත් සේරු දෙකට ඡන්දෙ දීලා නායකයෝපත් කරගත්තු රටක්. ඒ වගේ හැමදාම මේ දිලිඳු ජනතාව පාවිච්චි කරේ මේ රටේ දේශපාලඥයා කුණු කොල්ලෙට මේ රටේ දිලිඳු ජනතාව අලෙවි කරමින් තමන්ගේ දේශපාලන ගඟුල එතර වෙන්න පාවිච්චි කරපු පාරුවක් විදිහට තමයි මේ දිලිඳු ජනතාව පාවිච්චි කරේ. දිලිඳු ජනතාව මේ විදිහට පාවිච්චි කරලා හැමදාම තමන්ගේ ඉලක්කයන් සපුරා ගන්න කටයුතු කරා. සම මේවා අනුගූලව අපිට පුළුවන්කම ලැබුණා නම් අපි සත්භාවයෙන් දේශපාලඥයෝ විදිහට මේකට හදායිම මුහුණ දුන්නා නම් අපි අද වෙනකොට මේ රටේ දිලිඳුභාවය තුරන් කරලා තියෙනවා. හැබැයි දිලිඳුභාවය තුරන් කිරීම කෙසේ වෙතත් අපි වසරෙන් වසර දිලිඳුභාවය වැඩි කරලා තියෙනවා. අපේ රටේ ඒකට හොඳම උදාහරණය තමයි පහුගිය කාලේ ගත්තාම සමෘද්ධිය. සමෘද්ධිය ලබා ගන්න ජනතාව කොච්චර ප්‍රමාණයකින් පෙර පෝලිං ගහලා හිටියද? සමෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන අහිංසක දෙමව්පියෝ, අහිංසක ජනතාව කොච්චර ප්‍රමාණයක් අපේ පළාත්වල ඉන්නවද? ඒ නිසා මේ සමෘද්ධියට එනකන් සමෘද්ධියෙන් සමෘද්ධිමත් උනේ කවුද කියන ගැටලුවක් අපිට තියෙනවා. සමෘද්ධිය කියන්නේ සම්පූර්ණ මේ රටේ දේශපාලන ව්‍යාපාරයක් කියන එක අපිට බොහොම පැහැදිලිව පෙවුණා. පහුගිය කාලේ පැවිදිච්ච මේ වසර 20 දැන් අද වසර 20-30කට ආසන්න කාලයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණෙන් එදා පුටුවෙන් ලකුණු පටන් ගත්තාම ඊට පස්සේ බුලත් කොලේට ඇවිල්ලා විවිධ ලකුණු වලට ඇවිල්ලා අද වෙනකොට රට පාලනය කරගෙන යනකොට මේ රටේ දේශපාලන යාන්ත්‍රණය හසුරවන්න පාවිච්චි කරපු මෙවලම තමයි සමෘද්ධිය. එනිසා මේ සමෘද්ධිය හරහා මේ රටේ සමෘද්ධිමත් තුනේ මේ රටේ දේශපාලකයන් ඒ හරහා සමෘද්ධිය ලබන ප්‍රතිලාභීන්ට ලැබෙන ප්‍රතිලාභ වලට වැඩිය සමෘද්ධිය නඩත්තු කරන්න අපේ රටේ විශාල මුදල් ප්‍රමාණයක් අපි නඩත්තු කරන්න වෙලා තියෙනවා. අපිට ගෙවන්න වෙලා තිබුණා. එනිසා සමෘද්ධිය හරහා මේ රටේ දේශපාලනය වසර 30ක් අඛණ්ඩව ජනාධිපතිවරුන්ට යන්න පුළුවන් විදියට ක්‍රමවේදයක් සකස් වුණා. එනිසා අද අස්වැසුම එනවා. මේ අස්වැසුම කාට අස්වැසුමක් වෙයිද කියන එක අපිට තියෙන ගැටලුව. මේක සැබැහැයින්ම මේ රටේ පුරවැසියන්ට, මේ රටේ අන්ත දිලිදුන්ට, මේ රට දුප්පත්භාවයෙන් දුරන් කරන්න ගේන්නා වූ වැඩපිළිවෙලක් නම් අපි සත්භාවයෙන් ඒකට එකඟයි. හැබැයි මේක තවත් පුද්ගලයෙකුට අස්වැසුමක් වෙන්න නම්, තවත් පුද්ගලයෙක්ගේ ජනාධිපති සිහිනයක් සැබැහැ කරගන්න ගේන තුරුම්බුවක් නම් අපි මේකට විරුද්ධයි.
හැබැයි හරහා මෙරට දිනුම් පාවිච්චි කරන්න අපි දෙන්න බෑ. අද මේ ඒක නිසා තමයි අපි කියන්නේ මේක තෝරාගත්තු ක්‍රමවේදය මොකද්ද? මේක හැමදාම දැන් මේ මේ මේක සකස් කරන්න යනකොටම සමෘද්ධි නිලධාරි මහත්තුරු මේක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තා. වෘත්තීය ක්‍රියාමාර්ගය අරගෙන මොකද ඔප්පු කරලා පෙන්නුවේ? පෞගේ කාල සීමාව පුරාවටම අපි තෝරපු ජනතාව සැබෑ සුදුස්සන් නෙමෙයි කියන එක සමෘද්ධි නිලධාරින් ඔප්පු කරලා පෙන්නුවා. මොකද මේකේ නිර්ණායක ටිකක් ගෙනාවා. මේකේ ගේන නිර්ණායක හරහා කිව්වොත් එහෙම ඔබතුමා පහ තෝරලා එවන කෙනෙක්ගේ යම්කිසි වෙලාවක චෝදනාවක් ඇවිල්ලා ඔප්පු වුණොත් එහෙම මේ පුද්ගලයා මේ සහනාධාරය ලබන්න සුසු පුද්ගලෙක් නොවුනොත් එයාට දඩයක් නියමුණා. ඒකට කියයි වෘත්තියෙන් සමුදෙන්න සමාජ සිද්ධ වෙන විදිය නීති මේක ඔප්පු වෙයිද ක්‍රියාත්මක වෙයිද දැන නෝ මේක ගේනකොට
ඕඩර් ප්ලීස් හොනරබල් බසන්තියාප බණ්ඩාරට ද චෙයාර්
මට විනාඩි කීයක් තියෙනවද කිව්වේ?
කතා කරන්න යන්න මන්තුමා.
එනිසා අපි දන්නවා ඒ සමුල් නිලධාරි මහත්තු ඒ විදිහට මේ සැරේ එහෙම තීන්දුවක් හරි ගත්තු නිසා තමන්ගේ වෘත්තියෙන් අයින් වුණා. තමන්ගේ වෘත්තිය සුදුසුකම් පුරුදු කරලා තිබුණේ සුදුසුකම් තියෙන කෙනාට වැඩිය දේශපාලන හිතවලුකම් තියෙන කෙනාට මේ පහසුකම් දෙන්න. ගණ්ඩ ගියපු මිනිස්සුට විල්ලෙච්චාවක් තියෙන්න ඕනේ. මල්ල එල්ලගෙන මාසේ අන්තිමට ඇවිල්ලා හැ සම්පකාර ඉස්සරහ හිටගෙන ඉන්නවා විල්ලෙච්චාවක් නැතුව මෝටර් සයිකලෙන් ඇවිල්ලා බැහැලා කාර් එකෙන් ඇවිල්ලා බැහැලා සමුර්ධිය ගන්න පොලි මීට මිනිස්සු අපි දැක්කා. සැබැහිම්ම ගමේ කිසි දෙයක් නැතුව දුක් විඳින මනුස්සයට සමෘද්ධිය ලැබුණේ නැහැ. ඒ නිසා අපිට මේකේ තියෙන උදාහරණ අපිට තියෙන පෙරහුරුව එච්චර සුදුසු අපේ රටේ හොඳ දේවල් නෙමෙයි. ඒ නිසා මේ දෙයක් නිර්මාණය කිරීම අපි කැමැති. මේ හරහා ලංකාවේ සියලුම ආධාර ලබන්න සුදුසුකම් ලබන සියලු දෙනාම එක තැනකට ගෙනලා තියෙනවා. අපි දන්නවා අපිට මේකෙන් අයින් කරන්න බෑ කවමදාකවත් අපේ රෝගීන් ටික වැඩිහිටි ජනතාව මේකෙන් අපිට අයින් කරන්න බෑ. එයාට සදාකාලිකවම අපි ඒ අය යම් කිසි තැනකින් නිමිය යනතුරු අපි ඒ සහනාධාරය ලබා දිය යුතුයි. ඒ නිසා එයා ලබා දෙන්න ඕනේ. මේක අවුරුදු කීපයකට විතරක් සීමා කරව අවුරුදු 3කට විතරක් සීමා කරපු වැඩපිළිවෙලක්. මේක හරහා වෙනකොට අපිට තියෙනවද වැඩපිළිවෙලක් මේකෙන් පස්සේ මේ ජනතාව නගා සිටවන්න පුළුවන් උදේ. මේක දෙපැයි නැගී සිටි කියලා අර පිරිස නම් අපිට කවදාකවත් අයින් වෙන්න බෑ එයා. ඒකට එයා මිය යනකම් අපි දෙන්න ඕනේ. හැබැයි නමුත් අනිත් පිරිස මේ ක්‍රමවේදය හරහා තියෙන්න ඕනේ දෙපැයි නැගී සිටින්නේ කවද්ද කියලා ක්‍රමවේදයක්. අපි දන්නවා ජනසවිය දෙන කාලේ අවසානයේ ජනසවිය දීගෙන කියලා අවසාන වෙනකොට ඒ කාලේ හැටි රුපියල් 25000ක මුදලක් සුවන් රැකියාවක් කරන්න අතට ලැබුණා. ඒ හරහා දෙපැයි නැගී සිටි ජනතාව පිරිසක් අපි ඒ කාලේ අද සමාජය තුල දකින්නවා. හැබැයි මේ අස්වැසුම වෙන කෙනෙක්ට අස්වැසුමක් කරගන්න උත්සාහ කරලා රටේ ජනතාවට අස්වැසුමක් නොවනවා නම් ඒක මහ පාපයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක ගේන්නේ සද්භාවයෙන් නම් රටේ ජනතාව නගා සිටවන්න නම් මේ කාල සීමාව තුළ සමෘද්ධිය වෙච්ච අක්‍රමිකතා ටිකක් වළක්වලා ඒකගේ අනිත් පැත්තෙන් මේ සමෘද්ධි දැන් මේකෙන් ගැලවිලා ගියපුවාම සමෘද්ධි නිලධාරීන්ට අත් වෙන රාජකාරිය මොකද්ද? ඒ කට්ටිය තවමත් මේ බීමියේ තියාගෙන අපේ එක ග්‍රාමසේක වසමක නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? ඒ අයගෙන් සමාජයට ඒ ග්‍රාමසේක වසම තුළ රාජකාරිය හරියට ඉෂ්ට සිද්ධ වෙනවද? ඒ නිසා මේ අයත් වැදගත් වෙන කාරණා වලට අපි අද සාකච්ඡා කරා. පුඩ් සිකියුරිටි එක හරහා ඒ ආයතන වලට සහයෝගය උනේ. ඒ නිසා ඒ වගේ තැනකට අපේ බීජ නිෂ්පාදනය කරන තැන් වලට ඒ වගේ පරීක්ෂණ කරන තැන් වලට නිලධාරීන් නැහැ කියන. හැබැයි අපේ ගමේ ගත්තාම විශාල ශ්‍රමයෙන් මේ වගේ රැකියා කරන පිරිසක් නිසා මේ අය තැන් වලට යොමු කරන්නේ. ඒ නිසා අපි කියනවා මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාවිච්චි කරන්න තමන්ගේ ඊගාව ජනාධිපති සීනට පොදු අපේක්ෂක යැවීමට ගම අර සමෘද්ධිය ගෙනල්ලා කරපු කටයුත්තම නම් මේ කටයුත්තත් අපරාධය අපේ රටේ ජනතාවගේ මුදල් කියන එක තමයි කියන්නේ. සා මේ රුපියල් 2500ක් අද එක පවුල් 4 ලක්ෂ 4කට අද ලබා දෙන්නේ
පවුල් මම තව විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට.
ඒ නිසා පවුල් ලක්ෂ 4කට දෙන්නේ 2500 ගානේ මාසෙකට. එතකොට 15000 දෙන එක කමන්නේ අපි කියනවා මේකෙන් සත්භාවයෙන් කාර පුරුෂකට පුළුවන් නම් මේ 2500 හම්බෙන අයට මේකෙන් ඉවත් වෙලා සුව කැමැත්තේ අයින් වෙලා පුළුවන් නම් වැඩි දෙන කෙනාට තව වැඩි මුදලක් ලබා දීලා ඒ ඇයට ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදලක් ලබා දීම වෙනුවෙන් ඒක ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ වටිනවා කියන එක අපි කතා කරන්න කැමති. ඒ වගේම අද වෙනකොට රාජ්‍ය සේවයේ නියැලලා හිටපු අපි දන්න ඡන්දෙට ඉදිරිපත් වෙච්චි ඡන්දෙට ඉදිරිපත් වුණා රාජ්‍ය සේවක විශාල ප්‍රමාණය අද විශාල අපහසුතාවයන් ගණනාවකට පත් වෙලා ඉතිහාසයේ මැතිවැඩි කැටි කාලයක් මේ කට්ටිය මැතිවරණේ නැතුව පැත්තකට වැටිලා හිටියා. ඒ නිසා රැකියාවට යන්න බිදියක් නැතුව දැන් ගිය මාසෙද පඩිය ප්‍රමාණයක් හම්බුණා. දැන් මේ මාසේ ඉඳලා එකට සේවයට අනුයුක්ත කරලා තියෙනවා. තමන් රාජකාරී කරපු ප්‍රදේශයෙන් කොට්ටාසෙන් උත් විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය බල ප්‍රතිනිධි ඡාත්‍ර දාලා. සමහර වෘත්තීන් තියෙනවා මොන විදිහට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට යන ග්‍රාමසේක මහත්තයෙක් නම් සමුර්ධි නිලධාරියෙක් නම් සංවර්ධන නිලධාරි මහත්තයෙක් නම් පුළුවන් වෙනවා සමාජයට බලපෑමක් කරන්න ඡන්දයකට යම් කිසි අවස්ථාවක. හැබැයි යම් කිසි වෘත්තීන් තියෙනවා ඒ වෘත්තීන් හරහා මැතිවරණයකට බලපෑම් එල්ලෙන්නේ කොහොමද කියලාත් හොයාගන්න බැරි කට්ටිය පවා කොට්ටාසුලින් ඈතට මාරු කරලා යවලා තියෙනවා. එනිසා මේවා හරියට අධීක්ෂණය කරලා කටයුතු කරන්න කියන කාරණේ අපි මතක් කරලා කියනවා. එනිසා වැඩි විස්තර කතා කරන්න තව කාරණා තිබුණත් කාලය මං හිතන්න තව පොඩි වෙලාවකින් මගේ අවසන්. එනිසා මම විශේෂයෙන්ම අපේ සේවයේ නිල හිටපු පාර්ලිමේන්තුවේ රොබර්ට් වික්‍රමරත්න මහතා වසර 40ක් මේ පාර්ලිමේන්තුවේ රාජකාරි කරලා අද දිනේ විශ්‍රාම යාම
කාලය අවසන් කරමු මන්තුමා.
එතුමාට අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට මාර්ලිමේන්තු සියලුම කාර්ය මණ්ඩලයේ විදිහට එතුමාට අපි සුභපතනවා. එතුමාට හොඳ විශ්‍රාම දිවියකට වගේම නිදුක් නිරෝගීව තමගේ ජීවිතය ගත කරන්න අවස්ථාව ලැබෙන්න කියන ප්‍රාර්ථනාව එතුමාට කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.